මේ භංග සූත්‍රයේ අප දේශනා කීපයක් මෙතනින් ඉදිරිපත් කළා. අධ්‍යාපිකාඥානයේ සම්බන්ධිත බාධාඥානයේ සම්බන්ධිත කොටස් දෙකක් අපි ඉස්සරහට ගන්නවා. අධ්‍යාත්මික ආයතනයේ බාධාඥානයේ දෙපැත්තේ තියෙන කොටස් දෙක. අද මේ නිසා ප්‍රකාශ කරන්න තියෙන්නේ චේතනාකාර විස්තරපදික විඥාන කොටස් 6 දෙපැත්තේ තියෙන. චේතනාකාර විස්තරපදික කොටස් තමයි සංකේත සම්පත්‍ය සම්. දෙයන් මොසේද හස්තන ඒ විඥාන කොටස් 6 දෙපැත්තේ කියලා කියන්නේ කොහොමද සඳහා. සත්‍යඥානං සෝත විඥානං ධන විඥානං විහෝවා විඥානං කාය විඥානං මනෝ විඥානං සෝත ධන විහෝවා කාය කියන මේ මනෝ විහේ මනෝ කියන විඥානයන් දැකීම සඳහායි ත්‍යාජ්ජානි ච විඥාන කාය වේදම්බා කියලා බුදු දානන් වහන්සේ ප්‍රකාශ කළා. විඥාන කාය වේදම්බාදී උපපන්න සම්පන්න විඥානයේ කියන කොට සිතේ තියෙන ස්වභාවයක් කියන්නේ සිතේ තියෙන අවස්ථා තුනක් දක්වලා තියෙනවා. මනෝ විඥාන සහ චිත්ත කියන මේ වචන තුනම එකම අර්ථයක් දක්වන සඳහා පරයය වචනයක් වශයෙන් විස්තර වෙන අවස්ථා තියෙනවා. කියන්නේ මේ වචන තුනේ වෙනසක් නැතුව එකම අර්ථය දක්වන සඳහා යදාගත්තු අවස්ථා තිබෙනවා. නමුත් සවිසුන් වෙනස්කම් තිබෙනවා දැකී දැන් මේ උදාහරණයක් කියවට ඒක පහසෙන් තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු පිරිසිදු උල්පතකින් වතුර එනවා. ලිඳක් මේ වතුර පිරිසිදු වශයෙන් තියලා තියෙනවා. දැන් මනෝහරි දේවල් මඩ අභිපාත වර්ගවල ඉඳ රස වර්ගවල පවලන්දර මේ වතුර අපිරිසිදු වෙනවා. එතකොට අර උල්පත වාගේ තමයි මනෝ කියන තත්ත්වය. පිරිසිදු වතුර වගේ තමයි විඥාන කියන අවස්ථාව. අර වතුර බොර වෙලා පිරිසිදු වෙලා කියන අවස්ථාව වගේ තමයි චිත්තයේ වස්සිත කියන අවස්ථාව. මේ විදිහට මේ සිටේ අවස්ථා තුන තේරුම් ගන්නට ඕන. එතකොට අර මනෝ කියන්නේ බවාංග චිත්ත පරම්පරාව වශයෙන් කොටස දෙකකින්. ඒකට විඥානය කියන්නේ දැනීමක් විචානාවේ තිබෝ වික්‍රේ තස්මා විඥානං දෘෂ්ටි කියලා විද්‍යාන ආශ්‍රේ ප්‍රකාශ කරලා ආරවල තිබෙන්නේ. දැනීමක් ඇති වෙන නිසායි විඥානය කියන්නේ. ඒකට දැනීමක් ඇති වුණාට පස්සේ දැනීමට විවිධ දේවල් මිශ්‍ර වෙනවා. කුසල් සිතිවිලි හරි අකුසල් සිතිවිලි හරි ඕකේ මේ සේවිසියෝ වගේ ඕනේ කොස්මස් වෙනවා කවුරුනෝ මයිසේ දයාව ප්‍රශ්නා සම්දා ඔයාලේ ඕනෙම දෙයක් මිස්ටර් වුණාට පස්සේ අර විඥාන කියන කප්පේ පිටගියෙන් පස්සේට කරවත් නෙමෙයි. ඒකට මේ කොටස් තුන තේරුම් ගත යුතු කාරණාව. මේ විඥාන කියන එක විතර කරනකොට විඥාන කියන පදය තමයි බෝවස්තවල විවිධ අර්ථ දැක්වීම සඳහා බුදුහාමුදුර දේශනා කළා තිබෙන බව තේරුම් ගත යුතුයි. දැන් කර්ම විඥානය කියලා එකක් දක්වලා තිබෙනවා. ප්‍රතිසංවේ විඥානය කියලා තවත් අවස්ථාවක දක්වලා තිබෙනවා. ඊළඟට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැනදී මේ වචනේ පාවිච්චි වෙනවා. නමුත් ධාතු මායක් වශයෙන් කියනකොට චක්කු පඨවි ධාතු ආපෝදාසු තේජෝ ධාතු වායු ධාතු ආකාශ ධාතු සහ විඥාන ධාතු කියලා එතන විඥාන කියන එක පාවිච්චි කරනවා. තවෙයි අනිදස්සන විඥානය, අප්‍රතිච්ඡිත විඥානය, අනාරම්මන විඥානය ආදී වචන දැක්කේ. එතකොට සම්ම විඥානය කියන්නේ කර්ම විඥානය වශයෙන් හඳුන්වන්නේ යම්කිසි කෙනෙක් මරණයට පත් වන අවස්ථාවේදී මැරෙන්නට ඕනෙන්න කියන අවස්ථාවේ පහළ වන කුසල අකුසල කර්ම ශක්තිය. මැරෙන දෙස්තනෙකට ප්‍රථමයෙන් මේ චිත තුළ පහළ වන කර්ම ශක්තියට තමයි කර්ම විඥාන කියලා කියන්නේ. මේ අකුසල් වෙන්නට පුළුවන්, අකුසල් ගන්නට පුළුවන්, ධ්‍යාන සිතක් වන්නට පුළුවන්, උපධ්‍යාන සිතක් උපදවාගත වෙන්නට පුළුවන්, ධ්‍යාන සිතක් වන්නට පුළුවන්. නැත්නම් කුසල සිද්ධාතෙන් එකක් වී හැකියි, නැත්නම් කුසල සිද්ධාතෙන් එකක් වී හැකියි. මේ කවරක් හෝ මරණ මොහොතේ සිහිපත් කරනකොට ඒකට කියන්නේ කර්ම විඥානය කියලා. ඒ කර්ම විඥානය ගැන විස්තර බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා උපේවන සූත්‍රවල. සිංහපුරම වෘක්ෂයේ විඥාන චිත්තමාන චිත්තිය රූපාරම්මණ කෝටේ පදේශන නන්දෝක සේවන මුස්ලිම් බුදුන් බේපලනම් ආපජ්ජිතාපජ්ජය ආදී වශයෙන් දක්වලා තියෙනවා. නිරූප වේදනා සංඥා සංකාර විඥාන ආදී ඒ පංචස්කන්ධයන් කරුණු කරගෙන කර්ම විඥානයේ එළඹ සිටිනවා කියන එකයි අදහස. ඒ කියන්නේ මරණ මොහොතේ වර්තන අවස්ථාවේදී යම් කෙනෙක් කර්මයක් සිහිපත් කරන විට පරමාර්ථ වශයෙන් පහළවන්නේ තමයි පංචස්කන්ධ ධර්ම. ඒක නිසා ඒ පංචස්කන්ධ ධර්ම අරුණු කරමින් තමයි කර්ම විඥාන ලැබෙන්නේ. ඒක නිසාම ඒ පංචස්කන්ධ ධර්ම අරමුණු නිසා ඒකේ විපාකයක් වශයෙන් පංචස්කන්ධ ධර්ම ලැබෙන්නේ. මේ කර්ම විඥානයේ නිසා ප්‍රතිසංද විඥානය ගෙනදෙන, ඒ කියන්නේ වෙනස් කෙනෙක් කරනවා භවය ගෙනදෙන. ඒ ප්‍රතිසංද විඥානය ගෙනදෙන විට ඒක සුභතියක වෙනස් කරනවා, දුභතියක වෙනස් කරනවා, බ්‍රහ්ම ලෝකයන් යන වෙනස් කරනවා, කවස්සනක ඉදදන. ඒ ප්‍රතිසංද විඥානයේ ගෙනදෙන අවස්ථාවේදී 15 හැකි සිද්ධාන්තය කියන බව පොත්පත්වල දක්වා තියෙනවා. ඒ අභිධර්මයේ පිළිබඳ පසු කාලීන නීති පොත්වල උසස් සිත් අටෙන් ඕනෙක පහළවන්න පුළුවන්. ඒ වගේම රූපාවචර ධ්‍යාන සිතා රූපාවචර ධ්‍යාන සිතා අභිධර්මයේ දැක්කේ 9ක් වශයෙන් මේ 9 කවරක් හෝ කියනවා නම් ඒක විපාකයක් වශයෙන් පහළවන්න පුළුවන්. එතකොට රූපාවචර රූපාවචර ධ්‍යාන සිත් 9 ඒ වගේම කාමාවචර විපාක සිත් 14ක් වෙනවා. තව සංකීර්ණ දෙක සිත් දෙකක් තියෙනවා. කුසල පාසිකා කුසල පාසික වශයෙන් දුකටිය උපදින කොට අපසින පාශික සංකේන්න සිත මනස ලෝකයේ උපදින කොට උත්පත්ති මන්ද ගුණ පිටිකා කරනේ සත්ව සත්‍ය උපදින කියන සිත කුසල පාශික සංකේන්න සිත පහළ වෙන බව පොත්වල දක්වා තිබෙනවා. මේ විදිහට ඒකට තමයි ප්‍රතිසන්දේ විඥානය කියලා කතා කරන්නේ. එහෙනම් මේ ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැන විඥානය කියන එකෙන් අදහස් කරන්න ලබන්නේ මෙන්න සූත්‍රයේ අරච විඥාන කායාවේ සම්පා කියන කොටස. රූප විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දේපා විඥාන, කාය විඥාන, මන විඥාන කියන කොටස්යි. ඊළඟට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන තැන විඥානය කියන්නේ දැනීම පමණක් නෙවෙයි. එතන පඨවියා කෝටිියෝ වායෝ ආකාශ කියන්නේ රූපස්කන්ධය. එතකොට එතන ඇත්තටම විඥාන පහේ තියෙන වචනෙන් විස්තර කරන්නේ නාමස්කන්ධය. ඒ නාමස්කන්ධය තුළ වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංස්කාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. මේසය එතන විඥානය කියන එක අදහස් කරන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කොටස් හතරම විඥානය පමණක් නෙවෙයි. සමේකක් අපි ප්‍රකාශ කළා අනිදස්සන විඥානය, අත්පිච්චිත විඥාන, අනාරම්මන විඥාන. මේක මේ කවදාවත් තේරුම් ගන්න බැරි එකක්. රහස්තු කෙනෙකුගේ සිතතන පහළ වෙන විමුක්තිසක තමයි අනිදස්සන විඥානය, අත්පිච්චිත විඥානය, අනාරම්මන විඥානය ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. ඒ රාහත්‍ය කෙනෙකුගේ විමුක්තිසිත කිසිවක පිළිකරන්නේ නැහැ. ඒක යම් පිච්චිත කියන්නේ. කිසිම අරමුණක් අරගෙන නැහැ. ඒකේ තියෙන ආරම්භය කියන්නේ. කිසිම ආකාරයකින් මෙවැනි දෙයක් කියලා පෙන්වන්න බෑ. ඒකයි අනිදස්සන විඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ මලබද් දූපන කියලා සූත්‍රයක් තියෙනවා. මධ්‍යම නිකායේ සූත්‍රයේ දක්වා තිබෙනවා. ඒ නම් විමුක්තිචිත්තං කෝලික ලික්ෂණේන්දාස දේවා සබ්බම්පා සපාදන්ත පජාපතිකා අන්වේෂං නාදිගච්ඡanti මේ දෙවියන් සහිත ධර්මයන් සහිත මායයන් සහිත මේ ලෝකයේ කිසිම කෙනෙකුට මේ රහස්‍ය කෙනාගේ විමුක්තිචිත්ත සොයා බලන්න සිතන් මිසිතන් සදහගතන් විඥාන මෙන්න මේ ඇසුරු කරගෙන බහස්රෝකනාගේ විඥාන සිත පහළ වෙනවා කියන එක ප්‍රයන්නට බැරි බව දක්වා තිබෙනවා. මේ අදහස් කරන්නේ විමුක්ත සිතේ අරමුණ අනුහිතින් නිසායි. එතකොට ඒ අනිදර්ශන විඥානය කියන එක නිදර්ශනයක් වශයෙන් දක්වන්නට මෙහෙම එකක් කියලා පෙන්වන්නට බැරි වෙනවා. මේ විදිහට විඥානයේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒ අවස්ථාවේදී විඥාන කියන වචනේ යොදන ආකාරය අනුව අපි ඒකේ අර්ථය තේරුම් ගන්නට ඕනේ. නැත්නම් මේක හැමතැනම එක මාත්‍යයක් දැක්වීම සඳහා තිබෙන වචනයක් කියලා තේරුම් ගැනීම සුදුසු නෑ. එතකොට අපි දේශනාවට අදාළ වන්නේ අර පංචස්කන්ධ කතාවේ විඥානේ ච විඥාන කාවේ සම්බා විඥානේ කොටස්සයි. චක් විඥාන, සෝත විඥාන, ධාන විඥාන, විවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන කොටස්සයි. චක් විඥානය කියන්නේ හැට රූපයක් වෙනවාට පස්සේ ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා ඒකට. සෝත විඥානය කියන්නේ පංච ශබ්දයක් ඇසුනාට පස්සේ දැනීමක් පහළ වෙනවා ඒකට. මේ දැනීම අපේ කැමැත්තට හෝ අකමැත්තට අනුව ඇතිවන දෙයක් නෙවෙයි. ඒක නිසා හද ගන්නා ධර්මතාවය. දැන් මෙන්න අනවශ්‍ය ශබ්දයක් පසුපසින් ඇසෙන අපි ඒකට කැමැති වුණත් නැති වුණත් ඒ ශබ්දය අපට ඇහෙනවා. ඒ පිළිබඳ දැනීමක් පහළ වෙනවා. ඒකට ඒ ශබ්දය කන නිසා දැනීමක් පහළ වෙනවා. ඒ දැනීමට සෝත විඥානය කියලා කියනවා. ඊළඟ දේම නාසයේ ගඳ සුවඳයි අනු වෙන නිසා දැනීමක් පහළ වෙනවා. ඒකට ගහන විඥානය කියලා ප්‍රකාශ කරනවා. දිවයි රසයි ගැවුනාට පස්සේ ඇති වෙන විඥානය කියන්නේ දිව විඥානය කියලා. ඒ දැනීමට කියන ලබන වචනේ දිව විඥානය කියන්නේ. ඊළඟට කයට යම් කිසි දෙයක් ස්පර්ශ වුණාට පස්සේ යම් කිසි දැනීමක් පහළ වෙනවා. ඒ දැනීම හඳුන්වන්නේ ආය විඥානය කියලා. ඒ වගේම මනසට යම් කිසි අරමුණක් හඳුනාට පස්සේ දැනෙන විඥානයට මනෝ විඥානය කියලා ප්‍රකාශ කරනවා. එතකොට මේ අභිධර්ම පොත්වල දක්වා තිබෙනවා චක්ඛු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, විවා විඥාන, කාය විඥාන කියන කොටස් පහ. අකුසල් පැත්තට පහක් කියන අය අකුසල් පැත්තට පහක් කියනවා. පහේ ඒවා දෙකක්. එතකොට පහ පහ දෙකක් පහ හතරක් වෙනවා. ඒක නිසා මේවට ද්විපංච විඥාන කියලා උගන්වනවා. පහේ කොටස් දෙකක් සහිත විඥාන. මේක කිසිම සත්‍යතාවයක් තියෙනවා කියලා මම නම් කොහෙත්ම පිළිගන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් කිව්වොත් මේ ඇටකේක තේරුම් ගන්න පුළුවන් වේ. කුසල පාක්ෂික ඥාන විඥානේ, අකුසල පාක්ෂික ඥාන විඥානේ කියලා දෙන්නේ ඥාන විඥානේ ආකාර දෙකකින් මේ අපි ධර්ම කොටස උගන්වනවා. පසුකාලීන ජීවිත කොටස මේවා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ ඇහෙන ප්‍රිය රූපයක් දැක්කොත් මේක කුසල පාක්ෂික ඥාන විඥානයක්. එහෙනම් අපේ රූපයක් දැක්කොත් එන්නේ ඒක අපසල පාපික චක්ක විඥානයක් කියලා. එහෙනම් අපි හිතමු ඉතාම ලස්සන කෙනෙක් සිටිනවා. මොකද ඇඳුම් කරන කැමති කෙනෙක් සිටිනවා. ඒ වගේම මොකෝ වයස ඉතාමත්ම විරුද්ධ කෙනෙක් පෙන්වන්නට බැරි කෙනෙක් සිටිනවා. මේ දෙන්නම එකම රූපේ දකින විට එක්කෙනෙක් ඒ රූපේ දකින දෙකේම තුලින් සතුටක් හොඳ අරමුණක් කියලා තමයි හිතන්නේ. අර දිස්කේ අර යාගිරි පරම හතුකමක් සහිත කෙනා ඒ රූපේ දකිනකොට මෙයා හොඳ රූපයක් කියලා හිතන්නේ. එතකොට ඒ රූපේ ඉෂ්ඨ භාවයේ සෝ අනිෂ්ඨ භාවයේ ගඳා පවතින්නේ ඒ පුද්ගලයාගේ සිතිවල පවත්නා වූ ක්‍රියාවන් ධාමයේ මත. එහෙම නැතුව ඒ රූපාරම්මණය තුළ ඒ කිසිවක් නැහැ. නමුත් අපි දන්නේ ඒ පසුකාලීන දීමුති පොත් ලියපු අය දන්නේ ඒ කරුණ. එම නිසා මේ විදිහට ඒ විඥාන පහ 10ක් කරලා දක්වලා තියෙනවා. චිත්ත 89 චිත්ත 120 කියනකොට ওই 10ක් වශයෙන් අරගෙන තමයි කියන්නේ. ඒක සම්පූර්ණ ශක්තියක් නෑ. මෙතන ඒ දක්වන්නේ අරමුණ ප්‍රිය වෙනුනේ ප්‍රියනම් ඒක කුසල විපාක විඥානය. අරමුණ අප්‍රිය නම් ඒක අකුසල විපාක විඥානයක්. අරමුණ නෙවෙයි අපි මෙහිදී කතා කරන්නේ විඥානය. අරමුණ ඇහෙට පේන රූප අරමුණ රූපයක්. ඒක නාමයක් නෙවෙයි. අපි විඥානය ගැන කතා කරනකොට නාම ස්කන්ධය ගැන කතා කරන්නේ. ඒ නිසා නාම ස්කන්ධ ගැන කතා කරන නාමයේ ඇතිවීමට හේතු පාදක වූ අරමුණ අල්ලා ගැනීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නෙවෙයි. ඒ නිසා ඒ කතාව වැරදි. ඒ නිසා ඒ ධම්මතර ඒ පොත්වල දක්වා තිබෙනවා. මේවා මා කියන්නේ මේ ඒව දසේපේ නැත්නම් ওই පස්වල තියෙන කරුණවල තියෙන වැරදි දෘෂ්ටි සමාගයේ සිටක වැරදි අදහස් සමාගයේ සිටක ඇතුල් කරගන්න. ඒක නිසා මේ කරුණ ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ අභිධර්ම පොත්වල තියෙන පසුකාලීන ජීවිතයේ පොත්වල කාය විඥානය ගැන කතා කරනකොට දුක්ඛසහගත කාය විඥානය සුඛසහගත කාය විඥානය කියලා කොටස් දෙකකට බෙදලා අර කලින් කියපු චක්ෂෝත ගාන දිවවා කියන විඥාන ඔක්කොම උපේක්ෂාසහගත වශයෙන් දක්වන්නේ කාය විඥානය කමන දුක්ඛසහගත කාය විඥානය සුඛසහගත කාය විඥානය කියලා කියනවා. මේකත් සම්පූර්ණයෙන්ම සත්‍යයක් නෙවෙයි. ආය විඥානයේ ස්වરૂපේ දැනීමක් ඇති කර ගැනීම පමණයි. මේ ඥානාසී කිපොබ්බිකේ තස්මා විඥානං කිවිසදී කියලා බුදුහාමුදුරුවෝ ඒක අත්නිරෝපණය කරලා දක්වන්නේ විඥානය කියන්නේ දැනීමක් ඇති වීම කියලා. නමුත් මෙතන ඒ කායක දැන ස්පර්ශය තුළින් කෙනෙකුට සුඛ වේදනාවක් පසුව දැනෙන්න පුළුවන්. ඒ විඥානය දුනාට පසුව නැත්නම් දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. විඥානය ඒ කාය ස්පර්ශය ලැබුණාට පසුව කාය විඥානය ඇති වෙන්නේ පසුව. මේක ඇතිවන්නේ කාය විඥානය සමග නෙවෙයි කාය විඥානය ඇතිවුණාට පස්සේ ඒක අපි හඳුනා ගැනීම ඒ නිසා පහළ වෙන වේදනාව ඒක කෙරෙහි ඇලීම ගැටීම ආදී කවුරු මතයි ඒ දේ සඳහන් වන්නේ. ඊට පසුව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී කියන අට්ඨාරක මනෝපරිචාරා විදිතම්බා කියන මනෝපරිචාර ධම්ම 10ක් තියෙනවා. ඒක දතේතේ කියන. ඒදී එක්කවස්තාවේ ඒක විස්තර කරන විට ශරීරය ගැන කතා කරනකොට කායේන පොට්ටම්බම් ප්‍රසිද්ධා දෝමනස්සත්තානියම් පොට්ටබ්බං උපේක්ෂිතේ දෝමනස්සත්තානියම් පොට්ටබ්බං උපේක්ෂිතේ පෙක්කත්තානියම් පොට්ටබ්බං උපේක්ෂිතේ කියලා බුදුහමෝ දාපලා තියෙනවා. කායික ස්පර්ශයක් ලැබුණාට පසුව සොන්නස ගෙල දෙන ආකාරයෙන් මේ කායිකයට දැන් ස්පර්ශ වෙනදී ගැන විමසීමක් කරනවා. ඉතින් විමසා බලනවා. ඉතින් උපවිචරණය කරනවා. නැත්නම් දොන්නස ගෙන දෙන ආකාරයෙන් උපවිචරණය කරනවා. නැත්නම් උපේක්ෂා ගෙන දෙන ආකාරයෙන් ලැබුණ ස්පර්ශය උපවිචරණය මේ තුළින් තමයි සුපාස්වාදයක් හෝ දුක්ඛාස්වාදයක් දුකක් හෝ නැත්නම් නැදහත් භාවයක් ලබා දෙන්නේ. මනෝපරිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමය අවබෝධ කරගන්නට නොදත් එවැනි අයයි ඒ ආකාරයෙන් දුක්ඛාගත කාය විඥාන සාස්පසාගත කාය විඥාන කියන ප්‍රකාශ රැදී මේ චක්ඛුඥාන සෝත විඥාන ගහන විඥාන දේවා විඥාන කාය විඥාන කියන මේ සෑම විඥානයකම තියෙන්නේ ඒ අපි තම පොත්වලම දක්වලා තියෙන සර්වචිත්ත සාධන පැහැදිලි ධර්ම හත පමණයි. සෑම චිත්තක නියුදින පැහැදිලි ධර්ම හතක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා එක ජීවිතෙන්දී මානසික ආරතිය. එතකොට පස්ස වේදනා සංඥා චේතනා එකකට ජීවිතෙන්දී මානසික මේ හත තමයි කුසල් වුණත් අකුසල් වුණත් සුඛ වුණත් දුක් වුණත් ඒ විඥාන වල පහළ වෙන විඥාන පැහැදිලි ධර්ම හත. ඔය වෙනස් කන්නේ කිසිවක්. ඉතින් මේකවත් තේරුම් ගන්න දෙන්න කියලා තමයි. මේ ජීවිතයේ කුසල පාර්ශ්වයක අකුසල පාර්ශ්වයක වශයෙන් සුඛ දුක් වශයෙන් මේ විඥානය ප්‍රභේදගත කරලා තියෙන්නේ. අපේ කවස්තාවදී බොහෝ කාලයකට උඩදී ඔය කියන දේවල් ඇත්ත කියලා බලන්නත් කයට ලැබෙන සපස්සාදයක් ගැන දුන්න ස්පර්ශයක් ලැබෙනවා. ඒ ස්පර්ශයේ ලැබෙන විට ඇති වෙන මේක සුඛයක් සුඛයක් කියන හැඟීම ඇති කරගෙන ඇති සිටින විට ඒක සුඛයක් ඇති ලැබෙන ආකාරය අත්දැකලා ඊට පස්සේ මේ සුඛයක් ගැන දෙන සිටින්ද සම්පූර්ණයෙන්ම අයින් කරලා ස්පර්ශයේ ඇඟේ ගෑවෙන විට හරියට දී කොටයක් ඇඟේ ගෑවෙන ආසේ කිසිම වේදනාවක් කිසිම සුඛයක් ඒකෙන් ලැබුණ නැති නිසා පැහැදිලිවම මේ බුදුරජාණන් වහන්සේ කියපු ඒ කාය විඥානයේ ස්වરૂපය අපිට දැන් බොහෝ කාලයක තුරදී අවබෝධ කරගන්න ලැබෙනවා. එතකොට ඒ සුඛසහගත කාය විඥාන, දුක්ඛසහගත කාය විඥාන කියන එක ස්පර්ශයෙන් තුලින් නෙවෙයි ලැබෙන්නේ කාය විඥානයේ තුලින් නෙවෙයි ලැබෙන්නේ. ඒක සමාගයේම සිත තුල පවස්නා ක්‍රියාදාමයේ තුලින් මනෝපරිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ තුලින් ඒක සිදුවන්නේ. ඒක නිසා ඒ විඥාන කොටස් අතර දකින්නකොට ඔය කියන කරුණු අවබෝධ කරගන්න කොහොමද? එතකොට චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, දීඝා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, සංවේකත් කියන මනෝ විඤ්ඤාණ කිය. ඔය මනෝ විඤ්ඤාණයට ඒ විදිහට පොත්වල දක්වලා නැහැ. කුසල පැත්තයි, අකුසල පැත්තයි කිය. අර 10 ක විතරයි දී පංච විඤ්ඤාණය කියලා ප්‍රකාශ ගන්න කුසල පැත්තට පහයි, අකුසල පැත්තට පහයි කිය. එතකොට මේ විඥාන හය ඈත රූපයක් දැක්කාට පස්සේ දක්ඛ විඥානය තියෙනවා කියන එක මේ ඇටේ තේරුම් ගන්නට ඕනේ. මේ විඥානය මම හෝ මගේ දෙයක් නෙවෙයි, මට ඕනේ විදිහට ඇති කර ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි, මට ඕනේ විදිහට නැති කර ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මේවා අනිත්‍ය යන ධර්ම, ඒ වගේම මේවා නිරුද්ධී යන ධර්ම, මේවා අනාත්ම වූ ධර්ම, මේවා දුක්ඛ වූ ධර්ම දෙයක්. ඒ විඥාන කාලයේ සම්බන් කියන කොටසේදී ඒක ඇල්ලා තේරුම් ගත්තේ. දැන් අපිට ඇහැට රූපයක් දැක්වට පස්සේ දැනීමක් ඇති නැති ඒ තිගමන්න ඒ දැනීම නැති. අනෙක් ශබ්දයක් යනාට පස්සේ දැනීමක් ඇති වෙනවා, ඒ දැනීමක් නැති වෙනවා. දැන් මේක කලින් අර අනවශ්‍ය ශබ්දයක් යනා වේගවත් කියලා. ඒ කියන්නේ දැනීමක් ඇති වුණා, ඒ ශබ්දේ නැති වෙනකොටම ඒ දැනීම නැති වෙනවා. අපිට ඒ විඥාන නැතිවීමට යම් කිසි හේතුවක් හේතුකෝ හේතු දීපියක් තිබුණා නම් ඒ හේතුන් තිබෙන සාපකරණේ විඥානයේ පවතිනවා. ඒ හේතුන් නැතිවීමත් පස්සේ විඥානයේද පවතින්නේ දැක්කමක් නැති දෙයක්. ඉතින් කනට ශබ්දයක් ඇහින්නේ හේතුව නිසා සෝත විඥානය ඇති වෙනවා. ඒ ශබ්ද නැති වී ගියාට පස්සේ සෝත විඥානයට පිහිටන්නට හැකියාවක් නැහැ, පවතින්නට හැකියාවක් නැහැ. ඒ වගේම තමයි නාසයේද ගඳ සුවඳ දැනෙන තෙක් සම්මුණක් ගන්න විඥානය තිබෙනවා. ඒ නාසයේද ගඳ සුවඳ දැනෙන එක නැති වී ගියාට පස්සේ ගන්න විඥානය තිබෙන්නට හැකියාවක් නැහැ. දැන් දිවට රසක් ගෑවෙන තෙක් සම්මුණයි ඒ දිමුව විඥානයේ තවදී. දැන් වුණා නම් මේ ආගෙදරට ගියාට පස්සේ සිංහයන් ටිකක් අතේ දාවන ඉන්නේ ඒක තේනාවට පැණි දසට යම් කිසි ආශ්‍රාදයක් ලැබෙනවා නම් ඒකත් බලබලා ඉන්නේ කෙලින්ම ඒව දිවිදියේ යනකොට ඒක කොහොම නැති වෙනද කියන හැටි. ටික වෙලාවක් යනකොට මොකක්වත් නැහැ කිසිම එකක් අර වෙනවා නැත්නම් එතන නැති වෙනවා. කායක දැන ස්පර්ශත් එහෙමයි, ස්පර්ශයේ තිබෙන දෙයක් පමණයි. ගෑවි කිලි කායක කියන්නේ බාහිර වශයෙන් අජීවී පන සජීවී ඕනෑම දෙයක් කායක ස්පර්ශ වුණාට පස්සේ ඒ වගේම තමන්ගේම කාය තමන්ට ස්පර්ශ වුණාට පස්සේ කාය විඥාන පහළවන්නත් පුළුවන්. ශරීර අභ්‍යන්තරයේ තියෙන තේජෝ ධාතුව, පරණ ආපෝ ධාතුව, පඨවි ධාතුව ආදී දේවල් උස්සන්න වීමෙන් හෝ කවර ආකාරයෙන් හෝ ස්පර්ශ වීමෙන් හෝ ශරීර අභ්‍යන්තරයේ කාය විඥාන පහළවන්නත් පුළුවන්. මේ විදිහට කාය විඥානය ලැබීමට හේතු තියෙනවා. හේතු තියෙන නිසායි කාය විඥානය ලැබෙන්නේ. අපි කැමැත්ත දානුව නිවි ඒක ඇතුළත් මනෝ විඥානය ලැබීමට හේතු තියෙනවා. ඒ හේතුවට අනුකූලවයි ඒ මනෝ විඥානය ලැබෙන්නේ. එහෙම නැතුව වෙන හේතුවක් නිසා නෙවෙයි. එතකොට මේ චක්ඛුඥාන, සෝත විඥාන, ධාන විඥාන, දේවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මේවා දෙන් වශයෙන් හඳුන්වීමේදී තියෙනවා අර සම්මති සත්‍යයක් එහි ගැඹුරක්. දැන් විඥාන කියන්නේ පරමාර්ථ ධර්ම වශයෙන් උගන්වන්නේ අපි ධර්ම පොතේ. පරමාර්ථ කියන්නේ ඊට වඩා ඒ විඤ්ඤාත බෙදාන බෙදාන යාම බෙදාන දෙයක් නෑ. අන්තිමට මෙතුරු වෙන්නේ සත්‍යෙත් ඒක. ඒ විඤ්ඤාත බෙදලා නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන අදහසයි පරමාර්ථ කියන්නේ. ඒක වචනේ අර්ථය. එතකොට විඥානය කියන එකත් පරමාර්ථ ධර්මයක්. හිතේ දැන් චෛසික ධර්ම පරමාර්ථ ධර්ම, රූප විශේෂයක් දක්වා දෙන ඒවා පරමාර්ථ ධර්ම, නිර්වාණය පරමාර්ථ ධර්ම, චිත්ත චෛසික රූප නිර්වාණ කියන කොටස් හතර තමයි පරමාර්ථ ධර්ම වශයෙන් මේ පොතේ හඳුන්වන්නේ. එතකොට මේ විඥාන හයක් කියලා දක්වන එක ගැන බුදුහාමුදුරුව මෙන්න මේම කතාවක් ප්‍රකාශ කරලා තියෙනවා. මධ්‍යම නිකායේ තියෙනවා මහා සංඥා සංකේත වෙනස කියලා සූත්‍රය. ඒක තමයි මේ කරුණ දක්වා තියෙන්නේ. යන්නදේව දෙක්කේ පටිච්ච, යන්නදේව දෙක්කේ අච්ඡම් පටිච්ච විස්පජ්ජති විඥානං තේන තේමීව සංකම් ගච්ඡති. චක්කුඤ්ඤ පටිච්ච රූපේතු උපජ්ජති චක්කුඤ්ඤාන, චක්කුඤ්ඤාන තේව සංකම් ගච්ඡති. යමක් සත්‍යේ කොට යම්කිසි හේතුවක් නිසා යම්කිසි විඥානයක් ඇති වෙනවා නම් අනේ ඒ නමින් ඒ විඥානය හඳුනනවා. ඇහැයි රූපයයි නිසා ඇති වෙන විඥානයට චක්කු විඥානය කියනවා. සෝතන්ට පටිච්ච සද්දේට උප්පජ්ජති සෝත විඥානං, සෝතයයි කනයි ශබ්දයයි ගැටීම නිසා සෝත විඥානය කියලා ඒකට එහෙම නිසා කියනවා. නාසයයි ගඳ සුවඳයි හමු වුණාට පස්සේ ඇති වෙන විඥානයට ගහන විඥානය කියලා ප්‍රකාශ කරනවා. අර ඇති වෙච්ච හේතුවන් දිවයි රසයයි යන හැම වෙච්ච නිසා ඇති වෙන විඥානයට දිවවා විඥානය කියලා. කයයි ස්පර්ශයයි හැම වෙච්ච නිසා ඇති වෙන විඥානය කාය විඥානයයි. ඒ වගේම මනසයි අරමුණුයි හැම වෙච්ච නිසා පාළ වෙන විඥානය මනෝ විඥානය කියලා ප්‍රකාශ කරනවා. මෙසේ කියන්නේ මෙසේ ප්‍රකාශ කරලා විස්තර කරලා දක්වන්නේ ඒ විඥාන ඇදීමට හේතුපාදකෝ කරුණු සත්‍ය වූ කරුණු පාදක කරගෙන. ඒකට මෙතන තියෙන එකම දැනීමක්. ඥාප්ප විඥානයේ කිවද දැනීමක් පමණයි. සෝත විඥානයේ කිවද දැනීමක් පමණයි. ගාහන විඥානයේ කිවද දැනීම ජීව ආකාර මනෝ විඥානයේ කිවද දැනීම පමණයි. මේක තවදුරටත් විස්තර කිරීමට හේතුත්‍රේ බුදුහාමුදුරු ප්‍රකාශ කරන ශීතා විලිඛවේ. යඤ්ඤ දේව පත්‍යං පටිච්ච අග්ගේ ජලසි තේන තේනේව සංකම් ගච්ඡති. මානෙ ගින්දර දැල්වෙනවා නම් යම් යම් ඉන්දන ද්‍රව්‍යයන් නිසා ඒ නමින් ඒ ගින්දර හඳුන්වනවා. උන්වහන්සේ පෙන්වන් කරනවා කට්ඨංච පටිච්ච අග්ගේ ජලසි කට්ඨංච පටිච්ච අග්ගේ ජලසි කට්ඨංචේව සංකම් ගච්ඡති. දර නිසා යංශ බින්දලක් ඇති වෙනවා මේක දර බින්දක කියලා කියනවා. සකලිච්ච පටිච්චාග්ගේ ජලති සකලිච්ඡන්තේව සංකම් ගච්ඡති. නොදී කැමලියාගේ තුලින් යංශ බින්දලක් ඇති වෙනවාද එදී කැමලි බින්දලේ කියලා කියනවා. ගෝමංච පටිච්චාග්ගේ ජලති ගෝමං බින්දේව සංකම් ගච්ඡති. එතකොට ගොම නිසා බින්දල හට ගන්නවා නම් ගොම බින්දලේ කියලා කියනවා. මේ වගේම මොනවාසේ කියනවා සුකුණ නිසා තුන තින තනකොළ නිසා බින්දලක් ඇතිනවා තනකොළ බින්දලයි කියලා කියනවා. දහය නිසා බින්දලක් ඇතිනවා දහය බින්දල කියනවා. ඒ වගේම ওই කරන බේරිච්ච කොළ වගේ කසල නිසා ඇතිවෙන බින්දලක් තියෙනවා නම් ඒක කසල බින්දලයි කියලා කියනවා. අර විඥාන හය දැක්වීම සඳහා මේ උපමා හයක් දක්වනවා. ඒකේ එතකොට ඒ නමින් ඒ බින්දර හැදින්වෙන වාට කොයි ගින්දර වලින් ගින්දර කට උන ගින්දර ගින්දරයි. පරමාර්ථ වශයෙන් බලනවා ගින්දරේ තියෙන තේජෝ ධාතු තේජෝ ධාතුම. ඕකට බොම ගින්දර, රොඩු ගින්දර, කන් ගින්දර, දාන ගින්දර, කන ගින්දර, නැත්නම් දර ගින්දර ආදි වශයෙන් නම් දාලා අපි කතා කරාට ඒක ඇති සත්‍යයක් නෙ. ඒක නිසා ඒුනේ උකෝ වික්‍රේ යන්න දේව පච්චයන් පටිච්ච උප්පජ්ජිත විඥාන තේන තේනේව සංකම්බච්චති. මෙන්න මේ විදිහටම මහණෙනි යම් යම් ත්‍ස්යන් නිසා යම් යම් හේතුන් නිසා විඥානයන් පහළ වෙනවා නම් ඒ නමින් ඒ කියන්නේ විඥානයේ පහළ වීමට හේතු පාදකෝ ඒ හේතු නමින් මේ විඥානයේ හඳුන්වනවා. ඤාප්ප විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන්නේ ඒ නිසා. එතකොට මේ ත්‍ස්යේ හරියට අපිට අවබෝධ කරගන්න පැහැදිලිව තේරෙනවා නම් සමන්න තේරෙන්න ඕනේ මේකේ තියෙන යම් කිසි සම්මුති සත්‍යයක් අපි ඒක හඳුනා ගැනීම සඳහා යම් කිසි සංඥාවක් දාලා තියෙනවා මේක ධර්ම විඥානයේ මේක සෝත විඥානය ආදී වශයෙන්. ඒකට ඒ හඳුනා ගැනීම දාලා තියෙන සඳහා දාලා තියෙන දේවල් වලට කියන්නේ ප්‍රඥාක්තිය කියලා. ඒකට මෙහි ප්‍රඥාක්තියක් තියෙනවා. ධර්ම විඥානය කියන්නේ ප්‍රඥාක්තියක්. දැනීම පමණයි ඉහිදී තියෙන්නේ. සෝත විඥානය කියන්නේ ප්‍රඥාක්තිය. දැනීම පමණයි ඉහිවෙන්නේ. ඒ වගේ අනෙක් විඥාන ප්‍රඥාක්තිය ඒ නිසා ඒ විඥාන වල දැනීමක් පමණයි පවතින්නේ. එතකොට මේ විඥාන කොටස් හයම එකම දැනීමක් බවට පත්වන ආකාරය දකින්නට පුළුවන් ශක්තිය ලැබෙන්නට ඕන. මේ ශක්තිය ලැබුණාට පස්සේ මේවා ඔක්කොම අනිත්‍යයි කියලා තමයි දකින්නට පුළුවන්. සෑම එක්කම ඇටි ගමන් නැති වෙනවා. එක මොහොතක්වත් නැවතින්නේ. එතකොට මේ චිත්ත පවතින විෂ මේක මමය මේක මගේ මගේ ආශ්‍රයයක් කියලා නම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ චිත්ත නැති වුණාට පස්සේ මම කියන්නට මගේ කියන්නට මගේ ආශ්‍රය කියන්නට කිසිවක් ඉතිරිවන්නේ නිරුද්ධ වෙනවා. දැන් ත්‍ප්පේඥාන ඇති වෙනවා පවතුදු මොහොතක පවතිනවා සුදු මොහොතකට පස්සේ නැති වෙනවා. නැති වුණාට පස්සේ මොනවත් ඒක ඉතුරු වෙන්නේ හරියට ගින්දරක් තිබුණා නිවිල ගියාවා. නිවුණාට පස්සේ කිතම ගින්දරක් කියලා ගන්නට දෙයක් නෑ. නැවත ගින්දර අපි ජල්ලනවා නම් අර නිවිච්ච ගින්දර අපිට කවදාවත් ගන්නට බෑ. වෙනත් ගින්දරක් තමයි දැල්ලන්නේ. එතකොට ඒ වගේ මේ නැතිවෙච්ච සිතිවිලි කවදාවත් අපිට නැවත ඇති කර ගන්නට බෑ. නැතිවෙමු දෙයි නැති වුණා අනිරුද්ධ වුණා. කනට හෙන ශබ්ද පිළිබඳ සිතිවිලි ඇති වුණා සුළු මොහොතකදී කාලය සුලසනයක් පවතින ඒ වෙලෙම නැති වෙනවා. ඊට පස්සේ නැතිවෙච්ච සිතිවිලි නැවත ගන්නට බෑ. ඒ ගැන අපි හිතනවා නම් එවැනි ශබ්දයක් නැවත අහලා ඒ ගැන අපි සිතිවිලි පහළ වෙනවා නම් ඒක අලුත් දෙයක් පරිණේ වනේ. පරිණේක ගන්නට පුළුවන් කමක් නැහැ. හරියට ගින්න පෙට්ටියේ ගිනි කෝරක් ගන්නවා බින්දර ටික නිවනවා. තව ගිනි කෝරක් ගන්නවා ඒ ගිනි කෝරක් නිවනවා. අර පස්සේලා තිබුණු ගිනි කූර නිමුවන්ට පස්සේ ඒ පස්සේ ගින්දරේ ගිනි කූරේ තිබුණු ගින්දර ටික ගිනි කූරු ලක්ෂයක් ගහවන්න නැවත ගන්නට බැහැ. ඒ වගේ තමයි මේ විඥානවල ස්වභාවයේ අනිත්‍යය යනවා අනිත්‍ය නිසාම නිරුද්ධිය. මේක පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඊට පස්සේ මේ විඥානයේ දුක කියලා තේරුම් ගන්න. විඥානේ නැත්තම් අපිට කිසිම දුකක් නැහැ. විඥානයේ පැවැත්ම තියෙන නිසා තමයි ඔක්කොම දුක් නිවෙන්නට සිදු වෙලා තියෙන්නේ. එහෙනම් රූපයක් දැක්කාට පස්සේ ඉතත් විඥානය ඇති වෙනවා. ඊට පස්සේ තියෙන අර මනෝපරිචාර ධර්මයේ ක්‍රියාදාමයේ නිස්කලෙන් මේ රූපේ හොඳ එකක් නරක එකක් හතරේ මේකේ ක්ලස්සනයි කැතය ආදී විවිධ වශයෙන් සංඥා ඇති කරගන්නවා. එතකොට ඒක නිසේ සංඥාවට අනුකූල වේදනාවක් තියෙනවා. ඒ වේදනාව තුනක් වර්ග සුඛයකක් නම් ඇලුම් කරන එකක් නම් රාගය කියන තුන ආශාවය කියන තුන නරක එකක් නම් තමා කැමති නැති එකක් නම් අමනාපය කියන තුන තරව වෛරය ක්‍රෝධය වෙන දේවල් කියන්නට පුළුවන්. ඉතින් මෙවැනි දේවල් ඔක්කොම අර ඇහැට පෙනෙන රූපේ නිසා ඇතිවෙන චක්ඛුඥානය පහළ වීම නිසා. එතකොට මේ චක්ඛුඥානය පහළ වීම නිසා පසු වෙතේක මේ සිතේ ධර්ම ඇතිවීම දුක. රාගයක් ඇති වුණාම සිතට මහා විශාල දුකක්. දේශයක් ඇති වුණාම සිතට මහා දුකක්. මේ චිත්ත සංස්කාර ධර්ම දෙකෙන් ඇතිවීම නිසා නැවත නැවත පුනක් බවයගෙන දෙනවා. ජාතියගෙන දෙනවා. ඒ ජාතියගෙන දුන්නාට පස්සේ සංසාරයේ දුක් විඳින්න සිදු වෙනවා. මේ විදිහට විඥානයේ පහළ වීමම එකාතකින් දුක අනිත් එක විඥානයේ පහළ වීම නිසා පසුව ඇති වෙන නාම ධර්ම පහළ වීම දුක එනවා පසුව ඇති වෙන නාම ධර්ම පහළ වීම නිසා සංසාර දුක් ලබා දෙන නිසා දුක ඒ විඥාන ඔක්කොම දුකක් වශයෙන් මේ විදිහට තේරුම් ගන්න ඕන විඥාන අනිත්‍යයි වගේ විඥාන දුක ඒ ඊළඟට විඥාන අනාත්මයි මම හෝ මගේ ධර්මයක් නෙවෙයි කියන කරුණ පැහැදිලිවම තේරුම් ගත යුතුයි. දැන් ඇහැට පෙනෙන රූප දැකලා අපිට කොච්චර දැනීම් පහළ වුණාද මේ ජීවිතේ පුරා. අද උදේ ඉඳලා මේ දක්වා පමණ ඇහැට පෙනෙන රූප දැකලා අපිට ඇති වුණු දැනීම් ප්‍රමාණය කොච්චරද කියලා හිතන්නට බැරි තරම්. ඒකක්වත් දැන් නැහැ, ඔක්කොම නැතිලා ගියා. ඒවා කියනකොට මම වගේ කියලා ගත්තත් නැතුණාට පස්සේ ගන්නට කිසිම නැහැ ඉතිරි වෙන්නේ. දැන් ඊ අපි දුම කෙනෙක් අපි විවේචනය කරා නැත්නම් අපේ ප්‍රශංසාව මොකක් හරි අපි අහුවා සින්දුවක් හරි මොකක් හරි එතකොට දැනීම් හිත් බෑග් තිබුණ ඇති වුණා තෝත විඥාන මේ මම මම තමයි යහන්නේ කියලා අපි ඒ විලාවේ හිතුවා. ඒවා දැන් ඔක්කොම නැතිලා නිවිලා ගිහින්දා ඊට පස්සේ ඒවා නිවිලා ගියාට පස්සේ මොනවද ඉතිරිලා නැහැ. දැන් මොනවද මම වගේ කියලා ඒව ගන්නට තියෙන්නේ. දැන් මාතිවෙන සිටිවිලි වල ස්වરૂපයක් තේකයි. දැන් දකිනවා නම් යම් කිසි රූපයක් ඒ පිළිබඳ දැනීම එතනම නැතිරෑ. ඒතකොට නැතිලා ගියාට පස්සේ එතන මම කියලා ගන්නට කිසිවක් හිතවන්නේ. දැන් දහනවා නම් ශබ්දයක් ඇහීම පිළිබඳ දැනීම මේ මොහොතේම නැතිලා. ඒ නැතිලා ගියාට පස්සේ අහන ශබ්දයේ පිළිබඳ දැනීම මම මගේ කියලා ගන්නට පිටිරවන්නේ කිසිවක් හිතෙන්නේ නැහැ. මම මගේ කියලා ගන්න කිතාමත්ම බැරිද? මේ විදිහට මේ විඥානයන් අනිත්‍යයෙන් නිරුද්ධ වී යනවා. අනිත්‍ය භාවයෙන් නිරුද්ධ වී යනවා. මේ නිරුද්ධ වී ගිය ධම්මවල මම මගේ කියලා ගන්නට දෙයක් පිටිරවන්නේ. විශේෂයෙන් නිසා මේ විඥාන ස්කන්ධේ කාන්තෙන් අනාත්ම ධර්මය කියලා අවබෝධ කරගත යුතුයි. දැන් මේක මම නිදර්ශනක් වශයෙන් කියන්නම්. දැන් අපි හිතමු කෙනෙකුට ඉන්ජෙක්ෂන් එකක් පරිදි මොකක් හරි දුවලා සිහි නැති කරලා ඉස්සර කාලේ නම් නාසයට අල්ලන විවිධ රසායනික ද්‍රව්‍ය තියෙන ඒ වැල්ලුවන් පස්සේ සිහි නැති වෙනවා. ඒකෝද හින්නට දුන්නාම සිහි නැති වෙනවා. මේ සිහි නැති වෙච්ච පුද්ගලයාට මොනවත් හිතන්නත් බෑ. දැනෙන්නේ නැහැ. හිතන්නත් බෑ. ඒ පුද්ගලයා සිහි නැති කරන්න කිව්වොත් මම හිතන්නේ මගේ සිතේදී මට හිතන්නට පුළුවන් කියන අදහසේ පිහිටලා සිටියා. එහෙම තමයි ඔබ දෙනෙක් ඉන්නේ. එහෙම හිතනනම් ඒ මනුස්සයා දැන් සිහි නැති කරාන පස්සේ හිතන්නට ගියාට හිතන්නට බෑ. මම හිතනවා කිව්වට එයා හිතන්න බෑ. මට හිතන්න පුළුවන් කිව්වට එයා හිතන්නට බෑ. මේකේ පැහැදිලිවම තේරුම් ගන්න කාරණාව තමයි විඥානයේ ඇතිවීමට රූපස්කන්ධයේ පැවැත්ම අනිවාර්යම තිබෙන්නට ඕන. එදින ඒ රූපස්කන්ධයේ පැවැත්ම නිසි පරිදි තිබුණ නැත්නම් විඥානයක් Taman ඇති කරගන්නට බෑ. ඉන්නේ ගහන දෙහෙට එන්න තපසෙන් අපි දුන්නා කියලා එතන ඒ දෙත අදවතර ගිහලා අදවතරෙදී මොළේ කරා ගියාට පස්සේ ඒ දැනීමක් ඇති කර දෙන ස්නායු පද්ධතිය ආදී පොටස් ක්‍රියාවලියට බහවෙට පස් වෙනවා. පස්සල පස්සේ එතන නැවත දැනීමක් ඇති කරගන්නට බෑ. ඒ දැනීම මම මගේ කියලා හිතනවා නම් ඒක ඇත්තෙන්ම මුලාවක් මෙතන හේතුඵල ක්‍රියාදාමය සිදුවන්නේ කියන කරුණ එතකොට කෙනෙකුට පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්න ඕනේ. හේතු නිසා මේ විඥානය පහළවන්නේ. හේතු නැත්නම් මේ විඥානය පහළවන්නට කිසිම හැකියාවක් නැහැ. එතකොට රූපස්කන්ධයේ ක්‍රියාදාමයේ තිබීම අනිවාර්යයෙන්ම විඥානය පහළවීමට හේතුවක්. විඥාන සම්බේ එකයි. නාම රූප සම්බේය විඥාන සම්බේය කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. නාම රූප දෙකම තියෙන්න ඕනේ විඥානය ඇතුළේ. අපි ඒකම මෙන්න මෙහෙම එනෙක් ඉන්ද්‍රිය ඔක්කොම හොඳට තියෙනවා. ඇහත් හොඳට තියෙනවා. කනත් හොඳට තියෙනවා. නාසය, දිව, ශරීරයේ කිසිම දෙයක් දුකක් නැහැ. ඔක්කොම හොඳ තත්ත්වයේ පවතින කෙනෙක් හද නින්දකට පත් වෙනවා. දැන් මේ මනුස්සයාගේ කන තියෙනවා. කනට ගිහින් ශබ්ද ගිහිලා වදිනවා. ඒ වුණාට මේ මනුස්සයාට ඇහෙන්නේ නැහැ. නාසය තියෙනවා. නාසයට ගඳ සුවඳ යනවා. ගඳ සුවඳ ගියාට වැදුණට එන්නේ දැනෙන්නේ ගඳ සුවඳ. ශරීරයේ තියෙන ওই මඳුරෝ වගේ ශබ්ද අපි හිතමුන් මඳුරේ කනවා නම් ඒකකොට දුක් වේදනා ඇති වෙනවා නිකන් වෙලාවට නම් ඒන් මේ අපේෂණ දුකක් දැනෙන්නේ නැහැ. ඒ මිනිහ ඇහැ අරගෙන නිඳ ගිහිලා කි කියනනම් එහෙම ඇහැට රූප වැටුණත් ඒ මිනිහට කිසිම දෙයක් පේන්නේ නැහැ. එතකොට එහෙම වුණේ ඇයි? ඒ මිනිහා සද නිඳකට පස්සේ චිත්ත ක්‍රියාකාරී භාවයේ නැහැ. ක්‍රියාත්මක මනසක් නැහැ. චිත්ත නින්දට ගියාට පස්සේ පවතින්නේ භවංග තත්ත්වය කියලා පොත්වල දක්වා දුන්නා. චිත්ත නින්දට ගියා කියන්නේ චිත්ත භවංග ගතුනා කියන කරුණ තමයි පොත්වල දක්වන්නේ. ඒක චිත්ත ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ අප්‍රියසිත ක්‍රියාශීලී මනසක් නැති විට කාටවත් දැනීමක් ඇති කරගන්නත් බැරි විඥානයක් පහළ කරගන්නත් බැහැ. දැන් මේ පුද්ගලයා නිදාගෙන ඉන්න තැනම කන් නැහෙන නැති මිනිහෙකුත් ඉස්සවට හිටන. දැන් ඒ අපි මේ එතන ගෑ ගන්න ශබ්ද කරන. ඒ මිනිහට නැත්තම් කතා කරා. අර මිනිහා නිදාගෙන ඉන්න නිසා ඒ මිනිහට ඇහෙන්නේ අනිත් මිනිහට කන් නැහෙන්නේ නැති නිසා ඒ ශබ්ද ඇහෙන්නේ. එතකොට කනේ ඇහෙන ගතිය ඒ කියන්නේ ජීවිතයේ හොඳ තත්ත්වයේ කනක් තියෙන්නට ඕන විඥානය, ස්වෝත විඥානය ඇති වෙයි. එතකොට රූපය කන කියන්නේ රූපයක්. රූපේ පැවැත්ම අවශ්‍යයි විඥානය ඇතිවීම සඳහා. අර මනුෂ්‍යයාගේ සිත නිරුද්ධ භවංගත වෙලා නිසා අප්‍රියත්වයට පත් වෙලා තියෙන කර්මන්නේ නැහැ. ක්‍රියාශීලී නැහැ. ඒක නිසා ක්‍රියාශීලී මනසක් අවශ්‍යයි. ක්‍රියාශීලී මනස නම්. එතකොට මේ නාමයේ රූපයේ දෙකම අවශ්‍ය වෙනවා විඥානය ඇතිවීම සඳහා. මේ දෙකේ එකකින් තමයි විඥානය පහළවන්නේ කියන කාරණාව තේරුම් ගත්තාට පසුව මේක මට ඕන විදිහට තියෙන එකක්වත් මගේ එකක්වත් නෙවෙයි හේතු නිසා වෙන එකක්. අපිට කන ශබ්දයක් ඇහුනට පස්සේ ශබ්දයක් ඇහෙනවා නම් අපිට ඕනකම තියෙනවා නම් අහන්න නැතුව මේක ඇහෙන්නේ නැතුව ඉන්නද කියලා එහෙම කරන්නත් බෑ. කනට ශබ්දේ වැදුණා නම් මේක ඇහෙනවා. ඒකෝ ගැඹුරු සමාධියක ගිහිලා ඉන්නවා නම් මේක ඇහෙන්නේ තියෙන පුළුවන්. එතකොට සිත ගැඹුරු සමාධියකට පත් වෙලා තියෙන නිසා එහෙම නැති අවස්ථාවක නම් අනිවාර්යයෙන්ම අපි කැමති උනත් එකයි අකමැති උනත් එකයි ඇහෙනවා. අපිට බැන්නත් ඒක ඇහෙනවා. අපිට ප්‍රශංසා කළත් ඒක ඇහෙනවා. මොනවා කියවත් අපිට ඇහෙනවා. අපි අපේ කන ශබ්දයක් උනත් ඇහෙනවා. අපේ කන ශබ්දයක් උනත් ඇහෙනවා. අපේ කැමැත්තට අනුව මේ විඥානය ඇතිවන්නේ හේතු නිසා හටගන්න පදධර්මයක්. ඒක නිසා මේ විඥානය අනාත්මයි මම හෝ මගේ කියලා හිතන එක වැරදි කියලා අවබෝධ කරගන්න ඕන. එතකොට මේ විඥානේ මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් එතකොට චක් විඥානේ අපි උදාහරණයක් ගමු. චක් විඥානේ ඇහැට පෙනෙන රූප දකින්න සිට මේ ඇහැට පෙනෙන රූප දකින්න නම් ඇහැට එන්නවත් ඕන රූප තියෙන්නවත් ඕන. මේ විතරක් නෙවෙයි. අඳුරකන නිහිය අපිට රූප පේන්නේ. ආලෝකයේ තියෙන්නවත් ඕන. ඒ විතරක් නෙවෙයි. දැන් ඇහැ කියන එකෙන් අදහස් ගන්න චක්ක ප්‍රසාද රූපේ කලින් ධ්‍යානෙද තියෙන උපමට්ටම් ගැටි මේකට තමයි ඔය ඇහැට පෙනෙන රූප ඡායාව ගින්දා ඒක තමයි ඒ ප්‍රතිබිම්බය ඇහැට ගමන් කරන්නේ. එතකොට මේ ඇහැට පෙනෙන ඡායාව වැටෙන කොටස චක්ක ප්‍රසාද රූපේ කියලා පොතන හඳුන්වන්නේ. මේක ඉතාම හොඳට තිබුණා. යම් කෙනෙකුගේ ඇහැ සම්බන්ධ ස්නායුවක් තියෙනවා. මේ ස්නායුවක් කියලා ගිහිල්ලා නම්, මෙරිලා ගිහිල්ලා නම්, කැපිලා ගිහිල්ලා නම් ඔහුට පොච්චර බලන්නට ඕනෙම බලන්නට බෑ. ඇහැ ඉතාම හොඳට තියෙනවා. ආලෝකයක් හොඳට තියෙනවා. ක්‍රියාශීලී මනසකුත් තියෙනවා. ඔබට බලන්න ඕනකමකුත් තියෙනවා. නමුත් බලන්න ඕනකම නිකන් බලන්න බැහැ. ඇහැ සම්බන්ධ ස්නායුව කැපිලා නම්, නැමෙරිලා නම්, නරස්සලා නම් මොනවාරි එදා. එතකොට මේ කියන කරුණ ඔක්කොගේම ප්‍රතිඵලයක් වශයෙන් මේ හේතුන්ගේ සංයෝගයක් වශයෙන් තමයි ඒකේ හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් චක්ඛුඥාන කියන සිත පහළ. කනේ පහළන සිත පහළන්නේ එහෙම. කන තිබුණ පමණින්ම අපට අහන්නට බැ. ශබ්ද තියෙනවා. ශබ්ද තිබුණේ නැත්නම් අපට අහන්නට බෑ. කන තිබුණා ශබ්ද තිබුණා අපට අහන්නට බෑ. මනසේ ක්‍රියාත්මක භාවයක් තියෙනවා. අපි නිින්ද ගියා තේන විකලා වගේ තත්ත්වයක පස්සම කරනවා තමයි ඇන්නේ. ඒක නිසා ක්‍රියාශීලී මනසකුත් තිබෙන්න ඕන. දැන් මම උදාහරණයක් වශයෙන් කියන්නම්. මම හඳුරනා හඳුරු කෙනෙක් තරුණ කෙනෙක්. ඉතාල හොඳට කන ඇහෙනියේ තියෙන පුද්ගලයෙක්. හදිස්සිය අනුකුඩක් හැදිලා නාසී ඔපරේෂන් එකක් කළා. ඊට පස්සේ කන හා සම්බන්ධ ස්නායුවක් දුරෝද කැපිලා දැනෙනවා ශරීරයද ඒ හාම්බුනට බින්දක්වත් ඇදෙනවා. ඊයේ මේ කන හොඳට ඇහෙන කන් දෙකක් තියෙනවා. කන හා සම්බන්ධ ස්නායුවක් තියෙනවා. ශබ්දන් ගිහිල්ලා කනේ වදින. එයාට අහන්න ඕනකමක් තියෙනවා. නමුත් අහන්නට ඇහින්නේ. මොකද ඒ හා සම්බන්ධ වෙනත් රූප කොටස් නිසිපරිදි ක්‍රියාත්මක වන්නේ. ඒක නිසා මේ හේතු ගොඩාක් තියෙන විඥාන ඇති වීමට එකක් නෙවෙයි. දැන් අපිට හිම විශාවක් හද හිම විශාවක් කියන හැදෙන සමහරට දිවට රස දැනෙන්නේ. දිව තියෙනවා අපි කන බොන දේවල් රසේ වැගේ වෙනවා. සමහරට ඒ රස ඉතාම හොඳට දැනෙන්නේ. මොකද ඒක නිසිපරිදි දිව අර හිම විශාව හැදිලා තියෙන නිසා අපිට ඒහා සම්බන්ධ මේ රස දැනෙන කොටස් නිසිපරිදි ක්‍රියාත්මක කරන්නට බැරි නිසා එහෙම සිදුවන්නේ. නිසිපරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා එහෙම සිදුවන්නේ. මේ විදිහට විඥාන ඇතිවීමට හේතු තියෙනවා. මේ හේතු නිසා පහළ වෙන විඥාන මම මගේ කියලා ගන්න එක කිසි තේම සුදුසු නැහැ. දැන් අපි කියනවා චක්ඛු විඥාන කියන්නේ මම තමයි මේ බලන්නේ. ශෝත විඥාන කියන්නේ මම තමයි මේ ශබ්ද අහන්නේ. නාසයට ගඳ සුවඳ දැනෙන්නේ මට. මම තමයි මේ ගඳ සුවඳ විඳින්නේ. ඔය විදිහට අපි අනිත්යෙන් කියන්නත් හිතනවා. ඒ මේතන රහිතලා ටිකක් සමාධිමත් වුණාට පස්සේ ටික භාවනා කරලා ඉතින් ටිකක් සමාධිමත් කරලා පිට මේ චක්ඛුඥාන කියන මම ඇතිවන්නේ කොහොමද කියලා බලන්න. ලෝකයේ තියෙන රූප ආලෝක ආදී හේතුන් නිසා තමයි චක්ඛුඥාන කියන මම ඇදෙන්නේ. එහෙනම් මේ රූප ලෝකයේ තියෙන රූප ඔක්කොම නැති වියොත් එහෙම මේ චක්ඛුඥාන කියන මමයාට ඉන්න පුළුවන් ද කියලා බලන්න. එතකොට චක්ඛුඥාන කියන මම නිර්මාණය කරන්නේ ඒක මවන්නේ බාහිර රූපයක්. බාහිර රූපයක් මත ඇති වෙන මේ විඥානය මම මගේ කියලා ගන්න එක කොච්චර මෝඩකම. එතකොට ඒ චක්ඛුඥානය කියන මම ඒක මම මගේ කියලා ගත්තා නම් චක්ඛුඥාන කියන මම ආනිෂ්පාදනය කරන්නේ මවන්නේ බාහිර රූප. මේ බාහිර රූප ඔක්කොම නැතිලා ගියා නම් චක්ඛුඥාන මම යාට මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට ඒකට පිළිගන්න බැරි බව තේරෙන්නට ඕන. සෝත විඥානය කියන මම කියලා ගත්තොත් සෝත විඥානේ මගේ කියලා ගත්තොත් ඒ සෝත විඥාන කියන මම ආනිෂ්පාදනය කරන්නේ මවන්නේ බාහිර ශබ්ද. ලෝකේ බාහිර ශබ්ද ඔක්කොම නැති වෙලාම ගියොත් එහෙම ශෝත විඥාන කියන මම යාට ඉන්නට පුළුවන් ද කියලා බලන්න. එතකොට තේරෙන්නේ ප්‍රමයා ශබ්ද නිරෝධේලා ඥානං ශෝත විඥානිය ඇති වෙන්නට කිසිම හේතුවක් නැහැ. මේ විදිහට ගඳ සුවඳ ඔක්කොම ලෝකේ තියෙන අන්තර ගඳ සුවඳ නිරුද්ධේලා ඥාන අපිට ඒවා දැනෙන්නේ නැත්නම් ගාහන විඥානයක් ඇති වෙන්නට බැහැ. ඒක ගාහන විඥාන මම යා නිර්මාණය කරන්නේ බාහිර ගන්සොන්. දිවට දැනෙන රස ඔක්කොම නැතිලා ගියා නම් නියම විභව විඥාන කියන මම යාට ඉන්නට බෑ. ඇති වෙන්නට බෑ. කායක දැනෙන ස්පර්ශ නිසා කාය විඥාන ඇතිවන්නේ කාය ස්පර්ශ ඔක්කොම නිරුද්ධ වෙලා ගියා නම් නියම කාය විඥානයට පිටින්ට දැනක් නෑ. මනසට දැනෙන විවිධාත්මයි මේ මනෝ විඥාණයට අතීත දේවල් අරමුණු කරන්න පුළුවන් අනාගත දේවල් අරමුණු කරන්න පුළුවන් වර්තමානයේ දැන් තියෙන දේවල් අරමුණු කරන්න පුළුවන් ඕනම එක. අනිත්ෙන් කියන්නේ මම කරන්න බෑ. ඇහැට දැන් පෙනෙන රූපයක් විතරයි දකින්න පුළුවන්. ඊයේ දැකපු රූපයක් හෙට දකින්න යන රූපයක් දැන් ඇහැට දකින්නට බෑ. ඒව ගැන හිතනවා නම් අපිට මනෝ විඥාන පහළවෙනවා. කනට දැන් ඇහෙන ශබ්දයක් පමණයි ඇහෙන්නේ. ඊයේ අහපු ශබ්දයක් දැන් අහන්න බෑ. හෙට ඇහෙන ශබ්දයක් දැන් අහන්න බෑ. ඒව ගැන හිතනවා නම් මනෝ විඤ්ඤාණ පාග. මේ වගේ තමයි නාසයට දැන් දැනෙන ගඳසොඳක් පමණයි දැකින්නේ දැනෙන්න පුළුවන්. ඉවට දැන් දැනෙන රසයක් පමණයි දැනගන්නට පුළුවන්. කයට දැන් දැනෙන ස්පර්ශයක් පමණයි දැනගන්නට පුළුවන්. අතීතයේ හෝ අනාගතයේ දේවල් දැනගන්නට පුළුවන් කමන්නේ මනසේදීම නෙවෙයි අතීතයේ දේවල් දැනගන්න පුළුවන් අනාගතයේ දේවල් දැනගන්න පුළුවන් වර්තමාන දේවල් දැනගන්නට පුළුවන්. එතකොට මේ මනසේට හමුවන අරමුණු ඔක්කොම නිරුද්ධ වෙලා ගියාන. අර සීනි නැති කළා වගේ තාක්ෂණයට පත් කළා නම් එහෙම. මේ මම යාට මොකද වෙන්නේ කියලා බලන්න. මේක හරියට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ දර්ශන හදවතින් කෙනෙකුට දැක්කොත් භාවනා දියුණු කෙනෙකුට නම් මාධ්‍ය ප්‍රඥා දියුණු කෙනෙකුට නම් සම්පූර්ණයෙන්ම ශූන්‍යතාවයකට පිටපත් කරගන්නට පුළුවන්. ඉස්සෙල්ලා ඒ දමතර වේමත් කරනවා වේගමෙන් සිත් භාවයට පත් කරගන්න බැරි නම් මේ විදිහට කරලා බලන්න. දැන් කෙනෙක් නින්දටපත් වෙනවා. නින්දටපත් වෙනකොට ඇහැට පෙනෙන රූප පිළිබඳ දැනීම මොකක්වත් නැහැ. කනට ඇහෙන දැනීම මොකක්වත් නැහැ. ශබ්ද පිළිබඳ දැනීම. ගඳ සුවඳ පිළිබඳ දැනීම නැහැ. දිවට දැනෙන රස පිළිබඳ දැනීම නැහැ. කයට දැනෙන මොනම ස්පර්ශයක් පිළිබඳවත් ශබ්ද නිද්දට ගිනිලා නැහැ දැනීමක් නැහැ. මනසට දැනෙන මොකක්වත් නැහැ. එමෙන්න තේින පේන්නේ නැහැ. ශබ්ද නිද්දට පිටපත් වෙන දැන් සිටින්නේ කියලා බහිතා. Taman එහෙම තත්ත්වයට පත් වෙලා සිටනවා කියලා එන නැත්නම් හිතා. එහෙම ඉන්නකොට අර චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ඕවා සම්බන්ධ පහළ වෙන සංඥා, වේදනා, සංඛාර ආදී දන්න එකක්වත් නැහැ නින්දට කියන සස්. එතකොට මේ නින්දට යන වෙලාවේදී අර කලින් කියපු දේවල්, ඒ කියන්නේ චක්කු සෝත ගහන ජීවා කාය මනෝ කියන විඥාන, ඒ නිසා පහළ වෙන නාම ධර්ම ඔක්කොම මම නම් මගේ නම් ඒ නින්දට ගියාට පස්සේ මම මගේ කියලා ගන්න දෙයක් කිසිවක් ඉතිරි වෙලා නැති බව දැක්කා. එහෙමනම් මේ වෙලාවේ ඉතිරි වෙලා තියෙන්නේ මොකක්ද? දැන් ওই පොත්වල කියන හැටියට භවාංග සිත තමයි දැන් මම යවලා ඉන්නේ. එතකොට අර කලින් නින්දට යන්න ඉස්සලා තිබුණු මමයා සම්පූර්ණයෙන්ම නැහැ. නිරුද්ධ වෙලා එතන මම කියලා ගන්නට මොකක්වත් නැහැ. මගේ කියලා ගන්නට කිසිවක් නැහැ. ආත්මයක් කියලා ගන්නට කිසිවක් නැහැ. දැන් නින්දට ගියා නිසා දැන් මම මගේ කියලා ගන්න තියෙන්නේ බමාංග තිතේ පැවැත්ම පමණයි. පොතේ පොත්වල කියන හැටියට එහෙම අපි ගමු. බමාංග තිතේ පැවැත්ම තමයි දැන් මම මගේ කියලා ගන්න තියෙන්නේ. බමාංග තිත දැන් නින්දෙන් ඇහැරිච්ච ගමන් වෙලා කියලා. ඒක තියෙන්නේ. එතකොට නින්දෙන් ඇහැරුණාට පස්සේ බමාංග මම යනවා. නින්දට යන්නට ඉස්සෙල්ලා ක්‍රියාකාරී මනස කියන ඇහැකනනාශයේ දේව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් තුළින් අරමුණු හමු වීම නිසා පහළ වෙන ඒ නාම ධර්ම සියල්ලම මම මගේ කියලා ගන්නට කිසිවක් නැතුව ශේෂ වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒවා මම මගේ නෙවෙයි කියලා දකින්නට පුළුවන්. ගන්නට ඉති වෙලා නැහැ. මොකක්වත් පහනක් තියෙනකොට තියෙනවා කියලා හිතුවත් පහන නිවුණාට පස්සේ තියෙනවායි පහන තියෙනවා කියලා කියන එක මෝඩ වැඩක්. ඒ වගේ මේ සිතුවිලි ධර්ම, නාම ධර්ම තියෙනකොට තියෙනවායි මම මගේ කියලා ගත්තා. ඒ ඔක්කොම නැත්තට නැතිලා ගියාට පස්සේ නිවිලා ගියාට පස්සේ මම මගේ කියලා ගන්නට දෙයක් ඉවෙන්නේ. ඒ නිසා ඒවා මම මගේ කියලා ගන්නට බැහැ. නින්දට ගියා නින්දට යනකොට අර එකක් පමණ මම මගේ කියලා ගන්නට. දැන් මම මගේ කියලා ගන්න මොන බවාංග සිතේක. මේ බවාංග සිතක් නැතිලා යනවනේ ඇහැරිච්ච ගමන් නැහැ. ඒක නෙදුනාට පස්සේ බවාංග සිතේ මොනවද මම මගේ කියලා ගන්නට. මේ දෙකම දැන් එකතු කරලා බලන්න. ක්‍රියාත්මක වූ සිතේ ස්වરૂපයක් නම් මගේ නෙවෙයි නිරුද්ධ වෙලා යනවා. බ්‍රහ්මාංග සිතේ ස්වરૂපයක් නම් මගේ නෙවෙයි නිරුද්ධ වී යනවා. මේ නිරුද්ධ වී යන දෙකම එකට එක විට දකින්නට පුළුවන් වෙනකොටම සම්පූර්ණයෙන්ම සිත නිවිලා යනවා. සිත නිවිලා යනවා කියන්නේ සිතට අරමුණු නැතුව හිස්සිය යනවා. මින් මේ විශ්වරූපයකට සිතපත් වන තර කලින් කියපු ආකාරයට විදියටෝ දැන් කියන විදියට විශ්වරූපයටපත් වන මේ වෙලාවේ මම මගේ කියලා ගන්න තියෙනවා. ඒ හිස්භාවයටපත් ඒ හිස්භාවයේ සම්දන්න ගති විතරයි. ඒකත් අනිත්‍ය නම් ඒකත් අනාත්ම නම් මෙතන මම කියලා ගන්නට මගේ කියලා ගන්නට කිසිවක් පිටිරවන්නේ නැහැ කියන කාරණාව දැක්කේ. අනේක දකින්කොට ඊට වඩා විශ්භාවයකටපත් වෙමි. ඒක අනිත්‍යයි ඒකක් නැති යනවා කිව්වොත් නිවනටපත් වෙනවා. මේ විදිහට මේ විඥානයන් පිළිබඳ හරියවෝදයක් ඇති කර ගැනීම තුළින් ජීවන සිහිපත් කර ගන්න පුළුවන්. ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇතුළත් සීමා සුලක් දැකීමල දේවා කියලා ආශිර්වාදනය කළා. මේ දේශනාව දැනීම කරා. එමනම් දෙවියන් පිළිදෙමු ආපාතත්තාදීන් පාදයෙන්ම ආපාතත්තාදීන් මතා දේවානාගාමයේ පිටා කුණන් තමන් මොදිස්වා කියන ලක්ෂණ ආපාතත්තාදීන් මතා දේවානාගාමයේ පිටා කුණන් තමන් මොදිස්වා කියන ලක්ෂණ දේශනන් ආපාතත්තාදීන් මතා දේවානාගාමයේ පිටා කුණන් තමන් මොදිස්වා කියන ලක්ෂණ තුන් පාන්දී පාසනේ කන්නිනා පුඤ්ඤ කම්මේන මාමේ බාස නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං සෝත්‍ය වහන්සෝ සම්බුද්ධා පමුච්චතෝ මේ කරති ලෝක සංසප්තින් මෙයගේ මෙලෝ යහපත් සේවා පරලෝ යහපත් සේවා නිවනින් සැනසීමට මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා අපචායනෝ ජත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ ස්කම්බලං ආරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේ විච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිඤ්ඤතෝ සෝපත්තේවා.